సాధు 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 పూజనీయ వందనీయ ధమ్మకుశల స్వామిన్వాన్సేతుడు సాసంబంధ విసిటిన సేలూమ స్వామిన్వాన్సలాగే అవసరాయి రస్వ సిటిన సేలూమ యోగా వచ్చరయాంగేం అవసరాయి అద దవసే అప్పగే వెడసటాన ఏది ఎతి కమఠాం ప్రశ్న సహ వార్తావట ఉపదేశ లబాదీమ సహ ధర్మదేశన పెవత్వీమ అనాంగ్యాంగి పలవిని భాగేవన కమఠాం వార్తావట ఉపదేశ లబాదీమ సహ ప్రశ్న వల్ట పిలుతుల సపేయమ ఇష్ట సిద్ధ కరదిన మేన్ అప్పగే పూజనీయ వందనీయ ధమ్మ కుశల స్వామి వాన్సేగి దీపానమద మేం ఆరాధనా కర సిటిమి సాధు 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 స్వామి నివాస మామిత లిఖిత వార్తా వక్తీయనో ఏక ఇదిరి పచ్చల చట్టికి వార్తా దిక్తీయనో ఏక ఇదిరి పచ్చలంటే అవసరం
హోదయ హరి
గరుతర స్వామి వాన్సేగి అవసరం సక్మన్ భావనావ వినాడి 45 పతులే దనీం బెలువా తదగతియ ఉణుసుమ శీతల బరగతియ ఎనెన గతియ దనుని ఎక్కువరకట దనునే ఎక దనీమక్ పమని వివిధ తెంగుల తదగతియ వినస్ ప్రమాణ వియ పతుల చలనయ సమగ వివిధ తెంగుల తదగతియ పమనిన్ వినస్ వియ పతుల ఎసవీమట పిర తదగతియ నెతివీ నెమత ప్రకట వియ తిక వేళావకిం పతులే దనీం నెతివియ సూం బవక్ దనును అతర సీమ నొమతి వీ గియేయ పర్యంక భావనావ ముళ్ళరమున ఆనాపానే అయి కాలే పేకాయ్ సిరురే దనీం వలట అవధానే యొముకలా హుస్మ దశ బెలువా హుస్మ తునీవియ తదగతియ బరగతియ ఉణుసుం సిసిల్ భవ ఆది దనీం నెతివియ ఘర్షణే నెతివీ పహసు భవక్ దనిన హుస్మ సొయా గనీమ అపహసు వియ ఇతా పరీక్షావిన్ హుస్మ దశ అవధానే యొముకరవిట తదగతియ బరగతియ ఉణుసుమాది దనీం వేగేన్ వినస్విమిన్ శివుం గతియ తునీ గతి మాయమక్ నతి భవ దనిన్ సితువిలి పెమినియే ఆపసు అరమును దిశ అవధానే యుముకలిన్ ఎహి కిసివక్ నొవీయ సతుటక్కో పశ్చాత్తాపయక్ నొదనిన్ సులు వేలావకిన్ పెహదిలి భవక్ ఎతివియ పుద్గల వస్తు రూప దిస్వీ తవత్ లోకయక్ నిర్మాణే వియ ఇది నిదా కటయుతు అన్నయగే చోదనా దిశ విమసిల్లిం బలూ విట ఏవాయే శరభవక్ నతి భవత్ ఏవా నిసా ఎతి ఊ తదగతియ ఘర్షణే హా నురుష్ణా భవ మాగే సిరుడ ఆసన్నేమ ఎతి ఊ భవత్ పినీగియేయ ఉపదిశ్ పతమి ఉపవాహాన్సేట నీరోగీ సువే లభేవా సాధు సాధు సాధు
హరి ఎతకొట ఒయ నిరీక్షణే హొందాయి నా హోమ కరగనే అనుకొట మేక మే తవత్ లోకయాక్ వగే అదహసక్ ఇదిరిపత్ వెలా తిఉనా ఎత్తటమ మే దహమట అనువ ఓకమ తమై లోకే ఒయిన్ పిట వెన లోకయాక్ నెహె ఏక నిసా ఒయ క్రియావళియ తులిన్ తమై అపి మే బాహిర లోకయాక్ కియన ఏక అద్దకిన్ని ఎతకొట ఒయ దే తమై అపి అపిట లోకే వెన్నే అపే అపే అనన్య లోకే బావట పత్ వెన్నే ఎతకొట ఒన్న ఒయ లోకే నెవత నెవత దకిమిన్ దనగనిమిన్ ఇన్న కీల తమై భాగ్యతున్ వహన్సే అపిట యోజన కరన్ నెవత నెవత ఒయ లోకే దక్నా సులువ ఇన్న ఏక సక్మనే పరియాంకి వితరక్ నిమే మరి ఎదినేదా వేడ కటీతు కరన కొటత్ ఎదినేదా జీవితేత్ ఏ నిరీక్షణేమ కరన్ పులవా మెన్న మే కెనెగ్గే యమ్ యమ్ చోదన వగే దేవాల వలట లక్ వెనకొట అర విధియట మే బాహిరెన్ లోకెన్ చోదనావక్ ఎల్లవునాటత్ వెడియ మే మగే లంగమ తమై మేకే మే ప్రతిక్రియావ దకిన తీయన్ మగే లంగమ తమై మే 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 దేవాల్ సియల్ల మే విధియట జనిత వెన్ని అన్న ఏ భవ దక్నాసులువ మే మగేమ అనన్య లోకే దక్నాసులువ కల్గేవీమ తమై క్రమవేదయ ఓకమ తమై లోకే కీల హితాగన్ వెన లోకయాక్ నే బాహిర లోకయాక్ నే ఓక తమై అపి అపిట అనన్య లోకే వెన్నే ఏక తుల బలన్న కెనెక్ చోదనా కరనకొట కొహమద ఏకట అనువ యమ్ యమ్ దేవాల్ వెనస్ వెన్నే కెనెక్ ప్రశంసా కరనకొట కొహమద ఏకట అనువ యమ్ యమ్ దేవాల్ వెనస్ వెన్నే కీకి ఒన్నొయ తమున్ లంగమ తియన క్రియావళియ దక్నా సులువ కాల్ గెవీమ తమై క్రమవేదే ఎతోడ వివిధ కాలవలదీ ఉడ పహత్వీం సంహార వెలావట సతులెం సతుటెం ఇపిలయాం తవత్ వెలావట దుఃఖెం వేసెం పీడావట పత్వీం ఓ విధి నొయకుత్ క్రియావళి తీయనవా ඒ දෙකම නිරීක්ෂණය කරන අසුළුව ඉන්න ඕනි. සාමාන්‍ය අපි මේ මේ නෙගටිව් පැත්ත බලන්න කැමති, පොසිටිව් පැත්තදී මුලා වෙනවා. නමුත් ඒ දෙකම එකම ක්‍රියාවලිය කොටස් දෙකක්, එකම කාසියේ දෙපැත්ත වගේ. ඒකෙහිඳ අර දුක, වෙහෙස, පීඩා එනකොට වගේම අර විදියට සතුට, ඉපිලයාම් වගේ දේවල් මතුවෙනකොටත් ඔන්න ඔය ලෝකේ වෙන වෙනස්කම දක්නාසුලුව කල් ගෙවුවා නම් හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වාර්තාව බොහොම කෙටි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන පර්යංකය ගැන ලිවීමට දේ මතු නොවේ. විටක බොඳ වෙන දේ හා ගොස් ඉබේ එයි. වෙලාවකට දේවල් ඇතිව නැතිවෙනවා වග වචනයට දාන්න හැකියි. ඒ ස්වභාව වෙනස් වේ. එවිට ස්වභාව නම් විස්තර කළ නොහැක. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, විස්තර කරන්න අමාරුයි. හැබැයි විස්තර කරන්න උත්සාහයක් අපි දරනවා. ඒක තමයි මේ කමඨාන් සාකච්ඡාවක් කියන්නේ. එහෙම නැත්නම් මේ විදිහේ කතා බහක් කියන්නේ. මේක වචනෙට දැමීම එච්චරම සාර්ථක නැහැ. හැබැයි අපි උත්සාහ කරනවා. ඒ උත්සාහය ප්‍රයෝජනයි. ඒ උත්සාහය වටිනවා. ඒක නිසා මේ විදිහට මේ විවිධ දේවල් මේ විදිහට දැනෙනවා, බඳවීම දැනෙනවා, අර විදිහට මුකුත් නොදැනී යනවා, මේවා ඇති වෙනවා නැති වෙනවා. හැබැයි නිකන් යම්කිසි උත්සාහයක්. ওই උත්සාහය සාර්ථක නැහැ. මේ ක්‍රියාවලිය හැබැයින් දකින්න දේ වචනෙට දැනි දැමීම එච්චර සාර්ථක නැහැ. කමක් නැහැ. අපි නැවත නැවත උත්සාහ ගන්නවා. මේ ප්‍රතිපදාවේ නාමයෙන් උත්සාහ කරනවා. ධර්මයේ නාමයෙන් උත්සාහ කරනවා. මේ විදිහට සාකච්ඡා කරනවා. අනේ සාකච්ඡා කිරීම තුළ තමුන්ට අනුග්‍රහයක් වගේම ඒ අහගෙන ඉන්න පිරිසටත් අනුග්‍රහයක් සිද්ධ වෙනවා. ඉතින් ඕකම තමයි දැන් නිකන් මේ ගත්ත පුහුණුව, මේ ජව කැවපු මේ දේ විවිධ දේවල් වල යොදවලා බලන්න පුළුවන්. වැඩ කටයුතු කරනකොට කොහොමද, මිනිස්සු එක ගැටෙනකොට කොහොමද, පිරිස අතර ගැවසෙනකොට කොහොමද කියලා මේ මේ කරන ලද පුහුණුව ප්‍රායෝගිකව යෙදෙන විදිහ තමයි වැඩි වැඩියෙන් පරීක්ෂා කරන්න තියෙන්නේ. මේ වගේ කෙනෙක් අපි කියනවා පොඩ්ඩක් අනතුරක් අරන් බලන්න, පිරිස අතරට ගිහිල්ලා බලන්න, වැඩි වැඩියෙන් වැඩ කරලා බලන්න, අර විදිහට මේ සමාජයක ගැටෙනකොට බලන්න කියලා. දැන් අර හැංගිලා රැකගෙන මේක වඩාගත් කාලේ ඉවරයි. ඒ වෙනුවට මේ ආයුධය අරගෙන සටන් බිමට බහින්න පුළුවන් වගේ අවධියක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒකින්ද ඒ ලැබිච්ච අවස්ථාවවලදී මේ 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 කියන පුහුණුව යොදවලා බලන්න. අර නිකන් යුද්ධෙට නැති කඩුව නිකන් කොස් කොටන්නද කිව්වා වගේ නේද? ඈ යුද්ධෙට දාලා බලන්න ඕනේ. ඒ විදිහට උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදය. ආධුනිකයට අපි කියනවා පිරිසෙන් වෙන්න, මේ විදිහට පුහුණුවක් වඩා ගන්න කියලා. නමුත් ওই විදිහට විශ්වාසයක් දිනු වෙලා තියෙනකොට ඒ දිලා බලන්න පුළුවන් වැඩවල. මේකම තව කාට හරි කියලා දීලා බලන්න පුළුවන්. ඒ මනුස්සයා කොහොමද මේක දරාගන්නේ කියලා. ගොඩාක් වෙලාවට කියලා දෙන්න ගියාම කියලා දෙන කෙනාගේ තමයි කමඨාන් වැඩියම සුද්ධ වෙන්නේ. ඒකින්ද ඒ වගේ යම් යම් ප්‍රයෝජනවත් වැඩක යෙදিলা බලන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ඊළඟ වார்த்தාවට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන පටන්ගෙන පියවර කිහිපයක් යන විට ඇවිද යාමක් බවට පත්වේ. පර්යංකයට වාඩි වී ඇස් පියාගත් විට කය නොදැනී ගොස් හිස් බවක් නිරීක්ෂණය වේ. හිස් බව තුලින් නොයෙකුත් සිතුවිලි සංඥා මතුවී බොඳ වී යයි. ටිකකින් ඒවාද හඳුනාගත නොහැකි ගලනයක් පමණක් බවට පත්වේ. සාමාන්‍ය ජීවිතයේද එන දේට පෙරමෙන් ගැටීමක් ඇති නොවේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපදෙස් ලබා දෙන සේක්වා. තිරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, එතකොට දැන් අර විදිහට සක්මනක් නිකන් ඇවිදගෙන යාමක් බවට පත් වෙනවා කියලා කියනවා. ඒ වචන භාවිතය හොඳයි. එතකොට නිකන් විශේෂයෙන් සක්මන් කරනවා කියලා වගේ ගත්තාම එතනත් ලෙඩක් තියෙනවනේ. මේ වෙනුවට සාමාන්‍ය මේ නිකන් ඔහේ ඇවිදිනවා. ඒ විවේකය සමාදන් වෙන හැකියාවක් තියෙනවා. ඒක තමයි ක්‍රමවේදය. පහුගිය දවසක කෙනෙක් කියනවා මේ මට මේ මේ සක්මන් මළුවක සක්මන් කරනවට වැඩිය හොඳට සිහිය පීටේනවලු දානශාලාවට යනකොට. දානශාලාවට යනකොටත් අර පොඩි මේ සක්මනක් වගේ තමයි මෙහි තියෙන්නේ. වැලිදා අතුරපු මේ පාරක් තියෙන්නේ. එතකොට මේ ඒක නා කියන මේ සක්මන් මළුවක ඇවිදිනවට වැඩිය හොඳට සිහිය තියනවලු දානශාලාවට යනකොට. ඇයි ඒ අර සක්මන් කරනවා කියන නිකන් ඇඳ ගැනීමක් නැතුව ඔහේ යනවා. යනකොට තේරෙනවා ඒකම තමයි සිහිය අර විදියට මේ ක්‍රියාවලියත් එක්ක ඉඳීමක්. ඉතින් ඔන්න ඔය වෙනස අර සක්මනක් නිකන් ඇවිදීමක් බවට පත් වෙනවා කියන වෙනස මේ ප්‍රතිපදාවේ සෑහෙන කාලයක් යෙදিলা තමයි සමහර කෙනෙක්ට බාර ගන්න පුළුවන් වෙන්නේ. මේගොල්ලෝ භාවනාව කියන්නේම යම් කිසි විදියක ඇඳ ගැනීමක්. ඇඳ ගැනීමක් කියන අදහස තියෙනවා. නිකන් මේක ඇඳගෙන ඉන්න ඕනේ. අර කවුදෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානයකට ඒ කට්ටිය බොහොම ආයාසයෙන් ඉරියව් පවත්වනවලු. අර නිකන් අර නිකන් රොබෝලා ටිකක් ඇවිදිනවා වගේ බොහොම ආයාසයෙන් ඉරියව් පවත්වනවලු. ඉතින් මේ ස්වාමීන් වහන්සේට මේක පෙන්නලා තියෙන්නේ නිකන් අර මේ මේ පිස්සන් කොටුවකට ගිහිල්ලා පිස්සු ටිකක් බලා දිහා බලා ඉන්නවා වගේ එක එක්කෙනා මේ මේ යන්න දරන උත්සාහය. ඉතින් මේ හාමුදුරු කට්ටියට කතා කරලා කියනවලු හම්බ වෙන කෙනාට මේ ඔයා ඉක්මනට හොඳ වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා ඈ. ඔයාටත් ඉක්මනට හොඳ වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා ඈ. කී කී ආශිර්වාද කර කර ගියාලු. මේ පිස්සුව ඉක්මනට හොඳ වේවා කියලා. ඉතින් ඒක තමයි ඇඳ ගැනීම ඉතින් හරි මුලදී ප්‍රයෝජනයි. මුලදී ටිකක් ඉතින් ඇඳ ගන්නත් ඕනේ නැතුවත් බෑ. නමුත් ටික දවසකින් තේරෙනවා මේ මේ ස්වභාවිකව මේ ක්‍රියාවලියම තමයි භාවනාව බවට පත් වෙන්නේ. අතනින් ඒකට හිමීට බැහැ ගන්න පුළුවන් යම් කාලයක් යනකොට. ඒක ගියාම තමුන්ගේ ප්‍රകൃතියේ ඉඳීමම තමයි ක්‍රමවේදය. ඒක බාර ගන්න තේරෙනවා. අර මොන දෙයින්වත් හෙල්ලෙන්නේ නැති, පීඩාවට පත් වෙන්නේ නැති, වෙනස් වෙන්නේ නැති විවේකයක් ටික ටික ඒ තුල මත වෙලා එනවා. තමුන්ගේ ප්‍රകൃතියේ වෙන කෙනෙක්ගේ ප්‍රകൃතියේ ඒක හොයන්න බෑ. වෙන කෙනෙක්ගේ ක්‍රමවේදේ කොපි කරලා ඒක ගන්න බෑ. ඒ වෙනුවට අපි අපිට අනන්‍ය වූ යම් ප්‍රകൃතියක් තියෙනවානේ. ඒකම තමයි නිවනට යන පාර. ඒකම තමයි බාරගත යුත්ත. ඒක බාර ගන්න ලේසි නැති වෙන්න පුළුවන්. සමහර විට ජීවිත කාලයක් ප්‍රතික්ෂේප කරපු, ජීවිත කාලයක් හඟවන්න උත්සාහ කරපු දේවල් තමයි ඒ තුල තියෙන්නේ. කමක් නැහැ, ටික ටික ක්‍රමානුකූලව දවසෙන් දෙකෙන් නෙමෙයි මාස කීපයක් අවුරුදු කීපයක් හිමීට කරගෙන යන ගමන් වැඩි වැඩියෙන් ඒ ප්‍රകൃතිය බාර ගැනීමට, වැඩි වැඩියෙන් ඒ ප්‍රകൃතියේ ඉඳීමට උත්සාහ ගන්නවා. ඒක තමයි ක්‍රමවේදය. ඒක ටික ටික ලං වෙනවා. කරගෙන යනකොට කොහොමත් ප්‍රතිපදාව තුලින් අපිව අරගෙන යන්නේ ඒකට තමයි. අපි ඒකට කොච්චර රිජෙක්ට් කරනවද, කොච්චර ප්‍රතික්ෂේප කරනවද කියන එක තමයි ඉතින් විමසලා බලන්න තියෙන්නේ. ඒක නිසා ඔන්න ඔය සක්මන නිකන් ඔහේ ඇවිදීමක් බවට පත් වෙනවා කියන ඒ වචන දෙක තුන ගැන මම මේ කියන්නේ. ඒකම තමයි පරියංග භාවනාවේදිත් වෙන්නේ. මුලින් නිකන් සිටින් එකක් කරනවා, පරියංග භාවනාවක් කරනවා කියලා ලොකු පෙරසූදානමකින් ලොකු ක්‍රියාවලියක් නිකන් මේ මේ කුඹුරු කැටුවා වගේ සමහරුන්ට දවසක් භාවනා කරාම එච්චරට ඇඟට පතට අමාරුයි, එච්චරට දඟලලා, එච්චරට ඇඳගෙන එහෙම තමයි පටන් ගන්නෙ. කමක් නැහැ, කාලයක් යනකොට තේරෙනවා මේ පරියංකේ කියන්නේ ඒ තුල විවේක වීමක්. සක්මන කියන්නේ ඒ තුල විවේක වීමක්. එදිනදා ජීවිතයේ භාවනාවක් කියන්නේ ඒ තුල විවේක වීමක්. අන්න ඒ සමබරතාවය අල්ලගත්තාම භාවනා කරන එක හරිම පහසුවක් බවට පත් වෙනවා. හරිම විවේකී අවස්ථාවක් බවට පත් වෙනවා. ඒක තමයි ඔය වෙනස. අන්නේ වෙනස දැන් බාර ගන්න සූදානම් බව පේනවා. ඒක හොඳයි. මේ විදිහට දිගට යෙදෙමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සුසන්ත මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි. සභාවට අවස්ථාවක් දෙනවද?
ඔව් අපිට වෙලාව තියෙන
සභාවේ කාට හරි වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් මේක අවස්ථාව කරගන්න ලෙස ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට එනම් ධර්ම දේශනාවට ආරාධනා කරන්න.
හරි.
සාදු සාදු සාදු. අප පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ අද දවසේ දෙවනි භාගයේ වන ධර්ම දේශනා වැඩසටහන ඉෂ්ට සිද්ධ කරන මෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මාගේ ආරාධනය පිළිගන්නා ලෙස දෙපා නමද ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දිස්වා විජිත සංගාමං සම්මා සම්බුද්ධ ශාවකං දේවතාපි නමස්සන්ති මහත්තං වීත සාරදං. නමෝ තේ පුරිසාජඤ්ඤ යෝත්වං දුජ්ජය මජ්ජගා චෙත්වාන මච්චුනෝ සේනං විමොක්ඛේන අනාවරං ඉති හේතං නමස්සන්ති දේවතා පත්තමානසං තන්හි තස්සන පස්සන්ති යේන මච්චු වසං වජේති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ ලෝකේ අහලා තියෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් කෙනෙක් වෙනුවෙන් උද්‍යෝගමත් විදියේ වචන කියනවා. එහෙම නැත්නම් කෙනෙක් වෙනුවෙන් ජයഘോഷා කරනවා. ඒ විදිය දෙයක් සාමාන්‍යයෙන් මේ ලෝකේ තියෙන සංකල්පයක්. ඔය චියර්ලීඩරින් කියලා කියන්නේ මේ චියර් කරනවා. ඒක සඳහා වෙනම පිරිසක් සූදානම් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ වැඩේ තමයි මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙලා ඉන්න පිරිසව උද්‍යෝගමත් කිරීම. ඒ සඳහා උනන්දු කරවීම. ඒ විදිය අදහසක් අපි සාමාන්‍ය මේ ලෝකේ තුල දැකිලා තියෙනවා. මේ විදිහට මේ උනන්දු කරනවා, මේ ජයഘോഷා කරනවා. ඒ විදිහේ ක්‍රියාවලියක් දකින්න පුළුවන්. එතකොට සාමාන්‍ය ඔය දැන් හෝම් ටීම් එක එහෙම නිකන් දිනනවා වැඩි වෙන්නත් හේතුව ඒක තමයි. මොකද අර මුළු ක්‍රවුඩ් එකක්ම චියර් කරන්නේ අර ගොල්ලන්ට. අර කොහෙන් හරි ආපු කට්ටිය තියෙන ලොකු නිකන් පීඩනයක් වගේ එකක්. මොකද අර මිනිස්සු මහා දහස් ගණනක පිරිසක් අර විදියට මේ තමුන්ට උසුළු විසුළු කරමින් තමුන් පරදිනවා බලාගෙන ඉඳිමින් ඉන්නවා. ඉතින් ඒ විදිහේ දෙයක් සාමාන්‍ය අපිට කොහොමද මානසිකව බලපාන්නේ, කොහොමද කායිකව බලපාන්නේ, කොහොමද අර පිරිසගේ බලපෑම, අර මහා ක්‍රවුඩ් එකක බලපෑම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා සාමාන්‍ය ඔය වෛද්‍ය විද්‍යාවේ ඒ අදාළ විද්‍යාවන් වල සඳහන් වෙනවා. මේ විදිහට මේ චිය කරන එක මත කොහොමද මේ සටන් වදින මේ ක්‍රීඩාවේ දෙන තැනැත්තාගේ මානසිකත්වය වෙනස් වෙන්නේ කියලා, ඒකට අනුව කටයුතු කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි සාමාන්‍ය මේ චියරින් කියන එක නිකන් දාර්ශනිකව අරගත්තාම ඒක නිකන් ඒ තව කෙනෙක් එක්ක එම්පතයිස් වෙන විදියක්, මේ එයාත් එක්ක සහකම්පණය වීමක් වගේ දෙයක්. එයාගේ මානසික මට්ටම තේරුම් ගන්න උත්සාහ දැරීමක්. එයා යෙදිලා ඉන්න අමාරු වැඩේ පිළිබඳ අපි අවබෝධ කර ගැනීමක්. මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. සාමාන්‍ය දාර්ශනිකව මෙන්න මේ විදිහ අදහසක් මේ චියරින් සම්බන්ධව, මේ විදිහට වෙන කෙනෙක්ට උද්‍යෝගිමත් කිරීම, ජයഘോഷා කිරීම සම්බන්ධව සඳහන් වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේක මේ දිනන්න පුළුවන්, මේක ජය ගන්න පුළුවන් කියන යම් කිසි බලාපොරොත්තුවක් දනවන සුළුයි. අපිට මේක හැකි, මේක කළ හැකි කියන විශ්වාසය දෙන්න උත්සාහ කරන සුළුයි. ඒ වගේම අනිත් පැත්තෙන් මේක මේ මනුස්සයාට තියෙන ශක්තිය, එහෙම නැත්නම් මේ පිරිසට තියෙන ශක්තිය යම් කිසි විදියක විශ්වාස කිරීමක්, ඒක පිළිබඳ ඇදහිල්ලක් මේ තුල තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මේ චියරින් කියන පැත්ත ගත්තාම, ඔය නිකන් දාර්ශනිකව ගත්තාම ඔන්න ඔය විදිහ අදහසක් මේ පිළිබඳ සඳහන් වෙනවා. ඉතින් අපි හිතමු යම් කිසි විදියක අර නිකන් පිටින් ගියපු ටීම් එකක් හෝම් ටීම් එක පරදනවා. හෝම් ටීම් එක පරද්දගෙන තමයි එන්නේ. දැන් ඉන්දියාවට වගේ ගිහිල්ලා ඉන්දියාවට ගැහුවොත් අන්න කොහමද ඒක ඒ ගැම්ම කියලා පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. නේද? ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ ක්‍රිකට් ටීම් එකටම එකම පරාද කළොත් අර ක්‍රවුඩ් එක නිකන් අමුතුම විදිහට නිකන් කරප්පන් එනවා ඒගොල්ලන්ට. ඒකේ තියෙන අමුතු ගැම්මක් නේද? අර එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා නම් අර දිනන ක්‍රීඩකයන්ට සපෝට් කරන ඒගොල්ල තමයි එදාට රජ කරන්නේ නේද? අර මහා අමාරු සංග්‍රාමයක් දිනනවා කරන්න බෑ කියලා හිතන දෙයක් දිනනවා. එහෙම නැත්නම් අපි හිතමු අර රෑන්කින් වල අන්තිමට වගේ ඉන්න ටීම් එකක් නිකන් ඔය ඕස්ට්‍රේලියාව වගේ ටීම් එකකට ගැහුවොත් ක්‍රිකට් වල නම් අන නේද කොහමද එතකොටත් නිකන් අමුතු නිකන් ඒකේ තියෙන අමුතු ගැම්මක් මේ විදිහේ ජයග්‍රහණයක් මේ විදිහේ සංග්‍රාමයක් තමයි මේ තියෙන්නේ කියලා. එතකොට ඔන්න ඔය විදිහේ අදහසක් අපි ඉදිරියෙන් තියාගත්තොත් මේ අද දවසේ මේ තියෙන සූත්‍ර දේශනාව එහෙම නැත්නම් මේ අද අපි දවසේ සම්බන්ධ කරගෙන තියෙන කොටස අන්න ඒකට අදාළ දෙයක් තමයි මෙතන තියෙන්නේ. නිකන් චිය කරනවා, ජයගෝෂා කරනවා. කවුද මේ ජයගෝෂා කරන්නේ? දෙවිවරු. එතන මේ සූත්‍රයට නම තියලා තියෙන්නේ දේව ශබ්ද සූත්‍රය කියලා. මේ දෙවිවරු ජයගෝෂා කරනවා, දෙවිවරු ශබ්ද කරනවා, දෙවිවරු චිය කරනවා. හරි, මොකද්ද මේ චිය කිරිල්ල කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ දේශනාවක් මේ විදිහේ මතක් කිරීමක් කරනවා. මහණෙනි, මේ දෙවිවරු මේ විදිහට ජයගෝෂා කරන අවස්ථා තුනකදී ඒක ප්‍රබලව ඇහෙනවා. මෙන්න මේ 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 අවස්ථාවලදී මේ විදිහට මේ දෙවිවරු ජයගෝෂා කරන බව. හරිද? මේ මොකක් වෙනුවෙන්ද ජයගෝෂා කරන්නේ කියලත් මෙතන සඳහන් වෙනවා. මොකක් වෙනුවෙන්ද මේ මාර සංග්‍රාමයක් වෙනුවෙන්? මාරයාට එරෙහිව යම් කිසි විදියක යුද්ධයට බැහැලා නැත්නම් මාරයාට එරෙහිව කරන තරංගයක් පිළිබඳ ඒ විදිහ පිළිබඳ යම් කිසි විදිහක ජයගෝසාවක් තමයි මෙතන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්න උත්සාහ ගන්න. එතකොට කියන්නේ මෙන්න මේ අවස්ථාවලදී මේ අවස්ථා තුනේදී මේ විදිහේ ප්‍රබලව ජයගෝෂාවක් නැත්නම් මේ විදිහේ දේව ශබ්දයක් නැගෙනවා. අනේ අවස්ථා තුනකින් එක බුදුරජාණන් වහන්සේ ගැන හර දක්වනවා, පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. කාට එරෙහිව කරන සටනක්ද, කාට එරෙහිව කරන යුද්ධයක්ද මේ? මාරයාට එරෙහිව. එතකොට මාර කිව්වහම අර පරිනිම්මිත වසවත්ති මාරයාම ගන්න ඕනේ නෑ. එයාට තියෙනවනේ වැඩ. ඒකින්ද අපි අරගමු මේ නිකන් මේ පංච උපාදානස්කන්ධ මාර. එහෙම නැත්නම් මේ අපිව මේ සංසාරයක් අරගෙන යන මේ කෙලෙස් මාර අන්න වගේ දෙයක් ගත්තාම හොඳයි මෙතෙන්දී. නැත්නම් නිකන් අර නිකන් දෙවිවරුත් අවුල් යන වැඩක් නේ අරයට එරෙහි යුද්ධ කරනවා කිව්වහම. මොකද දිව්‍ය ලෝක 6කටම අධිපතිත්වය දරන්නේ පරිනිම්මිත වාසවත්ති ලොක්කා තමයි. එතකොට මෙතෙන්දි සඳහන් වෙන්නේ මෙන්න මේ කෙනෙක් යම් කිසි විදියක මේ ප්‍රතිපදාවකයේ දෙනකොට මේ විදිහේ මේ කෙලෙස් එක්ක සටන් කරනකොට අනේ උත්සාහය පිළිබඳ ජයගෝෂාවක්. ඒ උත්සාහය පිළිබඳ යම් කිසි විදියක මතුවෙන දේව ශබ්දයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට මේ අවස්ථා තුන වෙන්වෙන් වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේ මේ අවස්ථා තුනේදී මතුවෙන ජයගෝෂාවත් මොන විදිහක් කියලාද මේගොල්ලෝ මේ ජයගෝෂා කරන්නේ, මොන විදිහක් කියලාද මේ චිය කරන්නේ කියන එකත් මෙතෙන්දී සඳහන් වෙනවා. එතකොට පළවෙනිම අවස්ථාව තමයි යම් කිසි පුද්ගලයෙක් මෙන්න මේ විදිහේ දෙයක් හිතනවා. මොකද හිතන්නේ? මෙයා හිතනවා ආර්ය ශ්‍රාවක තෙම මේ විදිහට මේ බුදුන්ගේ වචන අහපු මේ තැනැත්තා හිතනවා මොකද්ද මේ කෙස් රැවුල් බාලා මේ කසාවත් හැඳ පොරවාගෙන ගිහිගෙන් නික්මිලා මම පැවිදි වුණොත් හොඳයි. ඒ විදිහේ හිතවිල්ලක් මේ තැනැත්තාට පහළ වෙනවා. තාම හිතවිල්ල විතරයි ඈ. තාම නිකන් මුකුත් ක්‍රියාවත් කළ නැහැ හිතනවා. මෙහෙම දෙයක් කරන්න ඕනි කියලා. එතකොට එන්නේ අවස්ථාවේ දෙවිවරු ජයഘോഷා කරනවලු. ජයഘോഷා කරන මොකක් කියලාද? මේ ආර ශ්‍රාවක තෙම මරුහු සමග යුද්ධ කරන්න හිතනවා. මේ විදිහේ මාරයා එක්ක යුද්ධ කරන්න මෙයා කල්පනා කරනවා හිතනවා කියලා යම් කිසි විදියක මේ දෙවිවරු ජයഘോഷා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. පළවෙනියට මේ තැනැත්තා මේ විදියට මේ මාරයා සමග මරුහු සමග යුද කිරීමට සිතවිල්ලක් පහළ වෙලා ඒ පමණකිනුත් ජයഘോഷා කරනවා. ඊට පස්සේ මේ සූත්‍රයට අනුව දෙවනි ජයഘോഷාව විදියට සඳහන් වෙන්නේ මොකද්ද? මේ තැනැත්තා යම් කිසි විදියක භාවනාවක් වඩනවා. මේ විදියට මේ සත් බෝධිපාක්ෂික ධර්ම ඒ භාවනාවක් වඩනවා. ඒ විදිහේ ධර්ම තමන් තුළ වැඩිමිට උත්සාහ ගන්නවා. අන්න එතකොට ඒ විදිහේ උත්සාහයක් කරනකොටත් ඒ විදිහේ භාවනාවක් ප්‍රතිපදාවක යෙදෙනකොටත් මේ දෙවිවරු ජයഘോഷා කරනවා මොකක් කියලාද? මේ ආයර ශාวก තෙම මරුහු සමග යුද කරනවා. මොකද දැන් යුද්ධෙට බහැලා ඉන්නේ. මේ විදිහට මේ භාවනාවක් පුහුණුවක් වඩන කෙනා මේ යුද්ධෙට බහැලා ඉන්නේ. එතකොට කියන්නේ මොකද්ද? මේ කෙනා මේ මාරයා සමග යුද්ධ කරනවා. මේ අවස්ථාවේදී සටන් බිමේ ඉන්නේ. අනේ විදිහේ ජයഘോഷාවක් මේ දෙවිවරු සිද්ධ කරනවා. ඊට පස්සේ තුන්වෙනුව සඳහන් වෙන්නේ මොකද්ද? මේ ආර්ය ශ්‍රාවක තෙමේ මේ විදිහට මේ රහත් බව ලබාගෙන මේ සටන අවසන් කරනවා. එතකොට දෙවිවරු නැවතත් ජයഘോഷාවක් මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද? මේ තැනැත්තා මේ මරුහු සමග යුද්ධ කළ දිනුවා කියලා. අන්න ඔය විදිහේ ප්‍රීති ഘോഷා ජයഘോഷා තුනක් කොටස් තුනක් විදිහට භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවා. අර විදිහට යුද්ධ කරන්න සිටීමක් යුද්ධ කිරීමක් යුද්ධ කරලා දිනීමක් කියන මෙන්න මේ අවස්ථා තුන. ඔය අවස්ථා තුන පෙන්නලා ඊට පස්සේ ඒ කියපු කතාවම යම් කිසි විදියක ගාථා කිහිපයකට කැටි කළා මේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද කියන්නේ දිස්වා විජිත සංගාමං සම්මා සම්බුද්ධ ශාවකං දේවතාපි නමස්සන්ති මහත්තං වීත සාරදං. දිනන ලද සංග්‍රාම ඇති උසස් වූ පහව් කෙලෙස් බිය ඇති. ඔන්න විදිහේ විශේෂණ පද තුනක් තමයි මේ සඳහන් වෙන්නේ. පාලියේ යම් කිසි දියක මේ විශේෂණ පද වලින් අඳුනලා දෙන්න උත්සාහ ගන්නවා. දැන් දිස්වා විජිත සංගාමං කියන්නේ දිනු තැනැත්තා කියන අදහසම තමයි එතන තියෙන්නේ. ඒ විදිහේ විශේෂණ පද වලින් තමයි අඳුනලා දෙන්නේ. දිනන ලද සංගාම ඇති උසස් වූ පහව් කෙලෙස් බිය ඇති. අන්න සම්මා සම්බුදු ශ්‍රාවක තෙම දැකලා මේ දෙවිවරු මෙන්න මේ විදිහේ නමස්කාරයක් දේවතාවි නමස්සන්ති මෙන්න මේ විදිහේ නමස්කාරයක් ප්‍රීතිഘോഷාවක් සිද්ධ කරනවා. නමෝතේ පුරිසාජඤ්ඤ යෝ ත්වං දුජ්ජය මජ්ජග චෙත්වාන මච්චුනෝ සේනං විමොක්ඛේන අනාවරං. අන නැවතත් අර පුද්ගලයා පිළිබඳ තමයි මේ කියන්නේ. මරු සෙනග සිඳින ලද විමුක්තිය නිරාවරණය කරන ලද දිනීමට දුෂ්කර වූ මේ සටන දිනු පුරුෂ උත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා. අර කී තැනැත්තාව අඳුනන විශේෂණ පද විදියට තමයි මේ ඔක්කෝ මේ දෙන්නේ. මරු සෙනග සිඳින ලද විමුක්තිය නිරාවරණය කරන ලද දිනීමට දුෂ්කර දෙයක් දිනු පුරුෂෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා. ඉතිහෙසං නමස්සන්ති දේවතා පත්තමානසං තන්හි තස්සන පස්සන්ති යේන මච්චු වසං වජේති. මෙන්න මේ මරුගේ වසඟයට පැමිණෙන සයක්, මේ තැනැත්තා නැවතත් මරුගේ වසඟයට පැමිණෙන සයක් මේ දෙවිවරුන්ට පේන්නේ නැහැ. ඒ විදිහේ තත්ත්වයක් මේ තැනැත්ත තුළ නැහැ. අන්න ඒක නිසාම මෙන්න මේ ආශ්‍රව ෂය කරපු මේ තැනැත්තා දෙවිවරු විසින් මේ ආකාරයට වැඳුම් පිඳුම් ලබනවා දෙවිවරුන්ගෙන්. ඒ විදිහ අදහසක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ ගාථා කීපය තුළ ප්‍රකාශ කරන්නේ. එතකොට මෙන්න මේ විදිහේ මේ සංගාමයක්, ඒ සඳහා සිටීමක්, ඒ සංගාමයේ යෙදීමක්, ඒ සංගාමය ජය ගැනීමක්, මෙන්න මේ අවස්ථා තුනේදී මේ විදිහට මේ දෙවිවරු ජයඝෝෂා ප්‍රීතිඝෝෂා කරන බව තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී කියන්න උත්සාහ ගන්නේ, ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නේ. ඉතින් එන්නේ කියන දේව ශබ්දය, එහෙම නැත්නම් මේ කියන යම් කිසි පීතිඝෝෂාව පිළිබඳ යම් කිසි අදහසක් තව පැහැදිලි කර ගැනීමක් අපි කරන්න බලමු. දැන් මෙතන සාමාන්‍ය ගත්තොත් මේ මාර්යා සමග යුද්ධ කිරීමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් වෙනවා. සාමාන්‍ය අපි හිතුවොත් අපි ගෙවන ජීවිත, මේ දහම පැත්තට නැඹුරු නොවිච්ච ජීවිත ගොඩක් කලාවට මේ මාර්යා සමග නිකන් ඇග්‍රීමන්ට් සයින් කරන දරන උත්සාහයක් වගේ දෙයක් තමයි ඒ තුළ තියෙන්නේ. හරි, මොනවද මේ ඇග්‍රීමන්ට් වල තියෙන්නේ? ඇග්‍රීමන්ට් වල තියෙන්නේ මේ දරුවෝ ටික උස් මහත් කරගන්නකම් මට මුකුත් විපතක් කරන්න එපා, ඊට පස්සේ නෑ ඕන දෙයක් මගේ අයම අදහසක් කියනවා. හරිද? තව සමහරු කියනවා මේ හරි හම්බ කරගන්නකම් මට මුකුත් විපතක් කරන්න එපා, ඊට පස්සේ නම් මොකක් වුණත් කමක් නෑ, මට යන්න පුළුවන් හොඳ ඉස්පිරිතාලයකට, හොස්පිටල් එකකට කියලා තවත් සමහරු කියනවා. නෑ, තව කට්ටිය වෙන වෙනේවා කර කර ඉන්නවා, මේ අධ්‍යාපන වැඩ කටයුතු ටික අවර කරගන්නකම් මට ඉඩක් දෙන්නේ, ඊට පස්සේ නම් මොනවා කරත් කමක් නෑ කියලා වගේ. ඉතින් ඔය වගේ දේවල් වල එදිලා ඉන්නවා. ඒ මාර්යා එක්ක ගහන ඇග්‍රීමන්ට් තමයි ඔවා. හරි, ඒක තමයි වැඩි. එතකොට මාර්යා එක්ක ඇග්‍රීමන්ට් ගැහුවට ගොඩක් කලාවට මාර්යා මේ ඇග්‍රීමන්ට් අනුව කටයුතු කරන්නේ නැහැ. දැන් නැවතත් මම කියනවා මේ මාර්යා ගුහම නිකන් පුද්ගල සංඥාවකින් ගන්න එපා. ඒ වෙනුවට අර ක්ලේශ මාර කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධ මාර කියලා හිතන්නකෝ. හරිද? මේ ස්වභාව ධර්මෙන් අන්න යම් කිසි දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට අර ඇග්‍රීමන්ට් වලට අනුව නෙමෙයි කටයුතු කරන්නේ. දැන් අද කාලේ නිකන් අර යුද්ධයට ගහපු ඇග්‍රීමන්ට් වගේ තමයි. නේද? ගොඩාක් ඇග්‍රීමන්ට් ගහගෙන තියෙන ඔයගොල්ලෝම. හැබැයි ඒගොල්ලෝම කඩ මේ දවස්වල යුද්ධ කරනවා. මෙන්න බලන්න මගේ මිසයිලේ යන දුර කියලා එකක් ගහනවා එක්කෙනින්. මෙන්න බලන්න ඊට වැඩි හොඳ එකක් මගේ ළඟ තියෙනවා කියලා තව එකක් ගහනවා එක්කෙනින්. ඉතින් හරි සෝක් කර කොහෙවත් ඉන්න මිනිස්සු ටිකක් තමයි මේ යුද බිමට අන්තිමට ගොදුරු වෙලා තියෙන්නේ. ප්‍රොක්සි වෝස් තනි කර යන්නේ. කෙලින් රටවල් යුද්ධ කරනවා නෙමෙයි, අර අතරමැදි රටක් අල්ලගෙන එතන තමයි යුද්ධ කරන්නේ. එතකොට කොහෙදෝ ඉන්න කට්ටියක් තමයි අන්තිමට විපතට පත් වෙලා තියෙන්නේ. බර ගානක් ඇග්‍රීමන්ට් කඩාගෙන තමයි ඔය කරන යුද්ධ. අන්න ඒ වගේ ඇග්‍රීමන්ට් තමයි ඔය මාර්යා එක්ක ගහන ඇග්‍රීමන්ට් උත්. නිකන් මාර්යා නිකන් ඇග්‍රී වුණා වගේ ඉන්නවා. ඉන්දියට මොකද? අන්න ඔය කී පොරොන්දු අනුව කටයුතු කරන්නේ. එන්නේ අනතුර දක්නානම් මේ ජීවිතේ අන්න ඒකම තමයි මේ ප්‍රතිපදාවක් පුහුණුවක් සඳහා අවශ්‍ය දේ. මේ අනතුර දකිනවා නම් ඒකම තමයි මේ මාර්යා එක්ක යුද්ධ කිරීම සඳහා අවශ්‍ය දේ. ඇයි මේක මෙහෙම කොයි වෙලාවෙදි කියලා ෂුවර් නැහැ. ඒ විදිහේ සහතිකයක් නැහැ. මේ විදිහට මේ දරුවෝ ස්මහත් වෙනකන් කියලා සහතිකයක් නැහැ. මේ විදිහට හරි හම්බ කරගෙන හවර වෙනකන් කියලා සහතිකයක් නැහැ. මේ විදිහට මේ අධ්‍යාපන වැඩ කටයුතු කරලා ඉවර වෙනකන් කියලා සහතිකයක් නැහැ. අපි හිතාගෙන ඉන්නවා එහෙම වෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. අනේ එතන තමයි අවුල තියෙන්නේ. ඒක තමයි අවුල තියෙන්නේ. දැන් ඔය හේතු කාරණා ඉදිරිපත් කරන කටි අමුතු විදිහේ හේතු කාරණා ඉදිරිපත් කරනවානේ. කියනවා මේ අධ්‍යාපන කටයුතු වලට මං හරි උනන්දුයි. මේ බලන්න ස්වාමින් වහන්ස. මේ මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. එයාගේ උනන්දුව තමයි කියන්න උත්සාහ ගන්නෙ. ඉතින් යාට කියලා හරියන්නේ නැහැ නේ නිකන් ආව වැඩක් නැහැ. ඕවා කරන්න යන්න එපා මේ වගේ දෙයකට යමු වෙන්නේ කියලා. එතකොට හිතනවා මේ ඉරිසියාවට තමයි කියන්නේ කියලා. කුහකකමට තමයි මේ කියන්නේ කියලා. එතකොට කියන්නේ ඕනේ හරි සෝක් තවත් ටිකක් අධ්‍යාපනය ලබන්න කියලා. ඈ ඩිග්‍රියක් කරාන ඩිප්ලෝමා කරාන ඩිග්‍රියක් කරා කරන්න කියලා කියන්න ඕනේ. ඩිග්‍රියක් කරපු එකේට අර විදිහට මාස්ටර්ස් කරන්න කියන්න ඕනේ. මාස්ටර්ස් උත් කරොත් PhD උත් කරමු නේද කියලා කිව්වා නම් හරි. හරි ওই ටික ඉවර වෙනකොට කොහොමත් අර මාර සංග්‍රාමේ පරාදයි. යුද්ධ කළත් නෙමෙයි පරාද වෙලා තියෙන්නේ ඒකයි ලැජ්ජාව නේද? අර නිකන් යටත් වුණාම යටත් වෙලා බෙල්ල කපා ගන්නවා වගේ වැඩක් තමයි ඔතන තියෙන්නේ. ඉතින් ඒ විදිහේ යථාර්ථයක් බහුලව බොහෝ දෙනෙක් යෙදිලා ඉන්නවා. ඒ විරිදියේ යථාර්ථයක කල් ගෙවනවා. ඉතින් අපි මොකද කරන්නේ නේද? ඒ වගේ කෙනෙක්ට මේ වටිනාකමක් පෙන්වලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න අමාරුයි සාමාන්‍යයෙන්. එයා එයාගේ වටිනාකම් එයාගේ ප්‍රමුඛතාව වෙනස්. ඉතින් එහෙම කට්ටියක් ඉන්නවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ කියන උත්සාහ ගන්නේ මේ මාරයා එක්ක මේ ඇග්‍රීමෙන්ට් වලට ගිහිල්ලා හරියන්නේ නැහැ. මොකද වැඩේ ඔය ඇග්‍රීමෙන්ට් විදිහට නෙමෙයි ඔය වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. දැන් පහුගිය දවසක හොඳ නිකන් හිතට ටිකක් දැනෙන සිදුවීමක් වුණා. මේ ලොකු සායින්නන්ස් එක්ක පොඩි ගමනක් ගියා. ඒ කොළඹ පැත්තේ ඔය දායකෙක් ඒගොල්ලන් හමු වෙන තමයි ගියේ. එතකොට මම සාමාන්‍යය වෙන අඩුයි. කොමාරි ඒ ගෙදරට මීට අවුරුදු 3කට විතර කලිනුත් ලොකු ස්වාමීනාංශ එක්කම මම යැවුණා. එතකොට එදයි අදයි සංසන්දනේ තමයි මෙන්න මේ සිදුවීම. එතකොට හොඳ වත්පොහසක්කම් ඇති පිරිස්. එතකොට ඒ විදිහේ දැන් කලින් යනකොට ඒ ගෙදර මහත්තයා බොහොම නිකන් අර නිකන් කොහොමද ඒක කියන්නේ නිකන් අර ප්‍රිය ස්වභාවය ඇති පෙනුම ඇති පිරිසින්නේ අනේ ඒ වගේ කෙනෙක්. එතකොට එදා යනකොට කියනවා මේ අසනීපයක් ඇවිල්ලා තියෙනවා පොඩි කැන්සර් එකක ඒදී සලකුණු මතුවලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ආපහු අවුරුදු 3කට ඉතර පස්සේ අහම්බෙන් යවුනහම අනේ දැන් අරකේ ව්‍යාප්තිය දකින්න පුළුවන්. යම් කිසි දියක ඔපරේෂන් කළා ඒ කටේ පැත්තක තියුණ ඒ මසල්ස් ද කොහෙද අයින් කළා. දැන් සම්පූර්ණ කට පැත්තට ගිහිල්ලා අර අගිසෙන් කියලා බේරෙනවා. ඉතින් අර මනුස්සයාද කියලා හිතන්නවත් බෑ. ඒ ප්‍රිය ස්වභාවයක් ඇති ඒ විදිහේ පෙනුමක් ඇතුව ඉඳපු කෙනෙක් අන්න කොහොමද මේ අවුරුද්දක් දෙකක් වගේ ඇතුළත මේ විදිහේ පරිවර්තනයකට ලක් වෙන්නේ. ඉතින් අර තුවායකුත් තියාගෙන කෙල පිහපිහ ඉන්නවා බිම වාඩි වෙලා. ඉතින් අර සංසන්දනේ දැක්කාම එදා දැකපු රූපෙයි අද දැක රූපෙයි ඔය දෙක සංසන්දනේ කරාම හරි ඒ අමුතු චිත්‍රයක් ඒක. ඒ මහත්යත් කියනවා සයින්නස ඉස්සර මට මේක මේ ලැජ්ජයිලු මේ පිරිස අතරට යන්න මම මේ වගේ මේ ආබාධකින් පෙළෙන නිසා. නමුත් දැන් ප්‍රශ්නයක් නැහැ හාමුදුරනේ. ඇයි දැන් කවුරුත් මාව අඳුරන්නේ නැහැ? දන්නේ නැලු මේ මං කියලා. එච්චරට වෙනස් වෙලා. එච්චරට විකෘති වෙලා. මොන විදියට මේ අවුරුද්දක් හමාරක් ඇතුළත. එතකොට ඒ සැලසුම් ගහලා නෙමෙයිනේ ඔයාට තියුනේ. නමුත් සිද්ධ වුණා. සිද්ධ වුණා. අන්න ඒ දෙක සංසන්දනය කරාම ඒක අමුතුම චිත්‍රයක්. මේදා දැකපු තැනැත්තයි අද දකින තැනැත්තයි. ඒ දෙකේ සංසන්දනය. අන්න ඔය ඇග්‍රිමෙන්ට්වල වැඩ කටයුතු තමයි සිද්ධ වෙන්නේ. ඇග්‍රිමෙන්ට්වල ස්වභාවය තමයි ඔය දකින තියෙන්නේ. නේද? අන්න ඔය ඇග්‍රිමෙන්ට් ගැහුවට වැඩක් නෑ කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කියන්න උත්සාහ ගන්නෙ. හැබැයි ඇග්‍රිමෙන්ට් ගහන්න නැතුව මොකද තියෙන අනිත් ඔප්ෂන් එක? යුද කරන්න තමයි තියෙන්නේ. යුද්ධෙට ගියා වගේ නෙමෙයි, ලේසි නෑනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි ගොඩ දෙන එක ඇග්‍රිමෙන්ට් වලින් බේරෙන්න උත්සාහ ගන්න. නේද? මම ඔයාට මේක දෙන්න, ඔයා මට මේක දෙන්න කියලා අර පොඩි එවුන් පොඩි කාලේ නිකන් නේද කියන්නේ නිකන්. ඈ ඔයා මට අරක දෙනවද, මම ඔයාට මේක දෙන්නම් කියලා. එහෙම කියනවනේ නේද? සාමාන්‍යයෙන් හුවමාරු. මේ ටික ඔයා තියාගන්න, මම මේ ටික ඔයා මට දෙන්න කියලා තමයි හුවමාරු. ඔය හුවමාරු ඇග්‍රිමෙන්ට් ඔයා හරියන්නේ නැහැ. සාමාන්‍ය පැවිද්දෙක්ගේ ජීවිතේ පැවිද්දෙට තියෙනවා හුවමාරු කරලා ගන්න ඒවා අකපැයි. ඒක අර මුදල් දීලා ගත්තා වගේම තමයි. මුදල් දීලා ගත්තොත් දෙයක් ඒක පරිභෝග කරන්න බෑ. ඒක අකප වස්තුවක්, නිසඟි වස්තුවක් කියලා තමයි ඒකට කියන්නේ. එතකොට මේ තමන් මුදල් වියදම් කරලා මේ විදිහට අරගත්තට මොකද ඒක පරිභෝග කරන්න බෑ. ඒක නිසඟි. එතකොට එන්නේ වගේ තමයි අර හුවමාරු වස්තුත්. මොකද්ද මගේ ළඟ තියෙන මේක මම ඔයාට දෙන්නම්, ඔයාගේ ළඟ තියෙන මේක මට දෙන්න කියලා අන්න හුවමාරු කරනවා. ඒ හුවමාරු කරපු ගමන් ඒක නිසඟි වස්තුවක් විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ පරිභෝග කරන්න බෑ. අකපයි. හරිද? අන්න පැවිද්දොන්ට හුවමාරු අකපයි. මාරයා එක්ක වුණත්. හරිද? ඒ කියන්නේ නිකන් යුද්ධෙටම තමයි සෙට් වෙලා තියෙන්නේ. හරි? දෙනවා නම් දීපන්, නැත්නම් නිකන් ඉඳපන් කියලා යුද වැඩිවීමක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ විදිහට යුද්ධෙට ගියා වගේ නෙමෙයි. ඉතින් යුද්ධේ කියන එක අමාරුයි. හරි. අර පළවෙනි ජයඝෝෂාව නැගෙන අවස්ථාව ගමුකෝ. අපි හිතමු කෙනෙක් හිතනවා මොකද්ද මම මේ විදිහට මේ පැවිදි ජීවිතයක් ගෙවනවා කියලා. හිතනකොට ජයඝෝෂා නගන බව නම් හැබෑව. මේක හොඳයි, යුද්ධේ හොඳයි. හැබැයි ඔක කරන්න ගිහිල්ලා බලන්නකො මොකද වෙන්නේ කියලා. කරන්න ගියාම කොහොමද මේ යුද්ධයට බැස්සහම තත්ත්වේ කියලා. අන්න ඒක තමයි හරිම අමුතු පරීක්ෂණය මේ ජීවිතේ කරලා බලන්න තියෙන. ආපහු ගෙදර යන්නේ නැහැ කියලා ඇවිල්ලා සතියක් ඉඳියොත් ලොකු ජයග්‍රහණයක්. හරි. සමහර කෙනෙක් දැකලා තියෙනවා. ඒක ඉතින් ඒක ඒගොල්ලන්ට අනුකම්පා කටයුතුයි. ඒ උත්සාහය සමහර විට අවංක වෙන්න ඇති කරන්නේ. ගොඩ දෙනෙක් එනවා, මම යන්නේ නැහැ සාහිනන්ද, මම පැවිදි වෙන අදහසින් ආවේ. අනේ හොඳයි, කොච්චර දෙයක්ද මාරයා එක්ක මෙහෙම යුද්ධ කිරීම කියලා. කිව්වට මොකද? අනේ දවස් දෙකක් ඉදර යනකොට මිනිහා අතුරුදන් බඩු ටිකක් දාලා ගිහිල්ලා තියෙන්නේ. රෑ මධ්‍යහනේ පැනලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අනුකම්පකට යුතුයි. මොකද හේතුව? ඒ අමාරුයි වැඩේ. සාමාන්‍ය දැක් අපි හිතමුකෝ දවස් ගණනාවකට නැවතින් එනවා කියලා. දවස් පහක රිට්‍රීට් වලට එනවා ඔය පහල කට්ටිය, බොහෝ පිරිසක්. ඒගොල්ලෝ දවස් පහකට ඇග්‍රිමෙන්ට් එක ගහලා නෙන්නේ. ගෙදර කටයුතු සංවිධානය කළා, දවස් පහකට උයලා ෆ්‍රිජ් එකේ දාලා, නේද? ওই විදියට ඒ වැඩ කටයුතු ටික සිද්ධ කරලා එනවා. එහෙම වහම සාමාන්‍ය අර හිත පොඩ්ඩක් දවස් දෙකක් ඔය පොඩ්ඩක් වද දුන්නට මේ එයා දන්නවා දැන් මේ දවසේ ගෙදර යන බව. එතකොට අර දවස් දෙකක් මැලවිලා තියෙන මූණු බ්‍රහස්පතින්දා වගේ වෙනකොට පිපිලා එනවා. ඇයි ඒ පිපෙන්නේ? සිකුරාදාට ගෙදර යන්න පුළුවන් නිසා. සිකුරාදාත් වරුවෙන් යන්න පුළුවන්. කමටහන් සාකච්ඡාවෙන් ඉවරයි. දවස් දෙකම අර තුන වෙනකොට ඉවරයි. එතකොට අන්න බ්‍රහස්පතින්දා වෙනකොට මූණු පිපිලා එනවා හොඳට. ඒ විදිහේ ඇග්‍රිමෙන්ට් එකක් දාලා ආවා වගේ නෙමෙයි. අපි හිතමු යන්නේ නැහැ කියලා ආවා කියලා. යන්නේ නැහැ කියලා ආවහම අර පළපුරුදු යෝගියෙක් උනත් දකින්න පුළුවන් තමන්ගේ හිතේ ස්වභාවය කොහොමද කියලා. තමන්ගේ හිතේ ක්‍රියාකාරීත්වය කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා. ඒ වෙලාවට නම් අර චිය කරනවා කියන එක මතක් වෙන්නේ නැති ගන්න. නේද? මේ විදිහට මේ අමාරු සංග්‍රාමයක් සිද්ධ කරනවා. ඒක ගැන හිතලා ඒක දැකලා දෙවිවරු පවාචිය කරනවා කියලා නිකන් තේරෙන්නේ නෑ, වැඩි අමාරුයි නේ අර මාරයා සමග යුද වැදීම. ඒ ඔපොසිෂන් එක පවර්ෆුල් වැඩි, ඒගොල්ලන්ගේ බලය වැඩි. ඉතින් ඒ විදිහේ දෙයක් දකින්න පුළුවන්. අර හිතවිල්ල ක්‍රියාත්මක කරන්න ගියපු දවසට කොහොමද ඒකේ රඟේ ඔය අල්ල බදාගෙන ඉන්න කට්ටියම කොහොමද ඒ වෙලාවට අර ධරණ වැල ඔතාගත්ත පිඹුරෝ වගේ ක්‍රියාත්මක වෙන්නේ කියලා දකින්න පුළුවන් නේද? ඒගොල්ලෝ කියනවා නඩත්තු ඉල්ලනවා, ඒගොල්ලෝ කියනවා මේ මේ දේවල් සිද්ධ කළ යන්න කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට යම් යම් ක්‍රියාවත් වෙලාම බලන්න ඕනේ ඒක කොහොමද කියලා. මෙච්චර මේ දෙවිවරු ජය ഘോഷණ ගන්න හේතුව මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. මේ විදිහේ පොඩ්ඩක් මේ වගේ උත්සාහයක් දරපු කෙනෙක්ට. අර මෙහි ඉන්දියා මහත්තයෙක්ගේ දවසල කැපකාල මහත්තයා තුන් පාරක් පැවිදි වෙන්න ගිහිල්ලා තියෙනවා. හරි මාස ගාණක් ඉන්නවා. ඉන්දියාවට පස්සේ පණ්ඩු පලාස කරනවා. පණ්ඩු පලාස කියන්නේ අර අනගාරික කියන්නේ. අර අර දසසිල් සමාදන් කළා නිකන් සුදු ඇඳුමම දුඹුරු කරලා අඳවනවා. දැන් මේ දවස්වල ඉන්නවා පණ්ඩු පලාස කට්ටිය 5 දෙනෙක්. හරි සෝක්. පහක් ඉන්නවා. මෙහෙ 3 දෙනයි කටු කැලියාවේ 2යි. දැන් 5 දෙනාම ඉන්නවා මේ දවස් අද මෙහෙ. හරිද? එතකොට එහෙම පණ්ඩු පලාස කරනවා මාස ගාණක් ඉඳලා මේ දවසෙන් දෙකෙන් නෙමෙයි. ඊට පස්සේ පණ්ඩු පලාස වෙලා තින්නවලු. ඊට පස්සේ දැන් ඔන්න ඔක්කොම සිවුරු පාත්‍ර ඔක්කොම සූදානම් කළා කියනවලු. අන්න දැන් තව දවස් 3කින් පැවිදි කරනවා කියලා. කිව්වහම ස්වාමීන් වහන්සේ ඉන්නම බෑ ස්වාමීන් වහන්සේ මොනවා කළවත්. මේ මහත්තයා කියන්නේ. හරි. ඉතින් පැනලා යනවලු. අර පැවිදි කරනවා කියලා දැනගත්තාම ඉන්නම බෑලු කොහොමවත්. ඉතින් පැනලා යනවලු. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මු ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඊජිබි එකක් කියලා අර ජින්ජ බියර් එකකුත් අරගෙන ආපහු මාස 2-3කින් ආපහු එනවලු. කලින් ලොකු ස්වාමීන් වහන්සේ වල්ලන්නේ ජින්ජ බියර් එකකුත් අරන් ගිහලා ස්වාමීන් වහන්සේ ජින්ජ බියර් එක ඊජිබි එකක් කියලා ඔන්න අරන් එනවලු. ආපහු ආපහු තව මාස ගානක් සුදු ඇඳගෙන ඉඳලා ආපහු පණ්ඩු පලාස වෙලා ආපහු පැවිදි ගන්න ඕන දැන් ලබන සතිය කියපු ගමන් ආයේ කොහොමවත්ම ඉන්න බෑලු. හරි ඉතින් ඔන්න ඔය විදිහට තුන් පාරක් පණ්ඩු පලාස වෙලා තියෙනවා. තුන් පාරක් පැවිදි වෙන්න ගිහිල්ලා තියෙනවා. හැබැයි තුන් පාරම කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ මහත්තයා කියනවා මේ කරන්න බෑ ස්වාමීන් වහන්සේ මට නම් බෑ. හරි. ඒක මම හොඳ ප්‍රත්‍යක්ෂව දැනගෙන තියෙන්නේ මට කරන්න බෑ ඔය වැඩි. ඒ තුන් පාරක්ම ගියානේ අර විදිහට නේද? අන්න එයා යුද්ධ වැදිලා තේරුම් අරන් තියෙනවා මේ යුද්ධය කියන එක දිනන්න අමාරු එකක්. අඩුම ගානේ යුද්ධ වැදිලානේ. වතුරට පැනිලානේ. ඒත් ඒක නම්බු. ගොඩ දෙනෙක් ගොඩ ඉඳගෙනම බෑ කියලා තීරණය කරනවානේ. අර කෙනා අඩුම ගානේ වතුරට පැනලා මේ උත්සාහ ගණනාවක් කළා. එතකොට ඒ අවදි තුල අර විදිහට ඒ අපහසු අමාරුව දැක ගන්නවා. ඔය සාමාන්‍ය ජීවිතේ වෙනස් කරවන විදිහේ අත්දැකීම් තමයි ඕවා. අර 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 විදිහේ අමාරු අපහසු කාලයක් ඒ වගේ දෙයක් දරාගෙන ඉඳගෙන බැලුවාම මේ හිතේ ස්වභාවය යම් පමණකට අඳුනගත්තාම ඒ තැනත්තා සම්පූර්ණ පරිවර්තනය කරන සුළුයි. ඒ වගේ සිදුවීම් ආපහු ගිහි ජීවිතයකට ගියත් අර විදිහේ පරණ කෙනා නෙමෙයි ආපහු එන්නේ. එහෙම පරිවර්තනයක් වෙනසක් තියෙනවා. දැන් සාමාන්‍ය පැවිදි වෙලා ඉඳලා අපි හිතමුකෝ සිවුරු ඇරලා ගියා කියලා. දැන් එහෙමත් ඒවා මේ ලංකාවේ මේ දවස්වල සිද්ධ වෙනවා. මේ කොහමද ඒක කියන්නේ? ඒ කියන්නේ දැන් ඡන්ද දෙකකින් අර කට්ටියක්ව විශ්‍රාම යවුවානේ. ඒගොල්ල විතරක් නෙමෙයි බලනකොට විශ්‍රාම ගිහිල්ලා තියෙන්නේ. සමහර පොලිස් කාර්යෝ ටිකකුත් විශ්‍රාම ගිහිල්ලා, රාජ්‍ය සේවකයෝ ටිකකුත් විශ්‍රාම ගිහිල්ලා, ඊට පස්සේ පැවිද්දෝ ටිකකුත් විශ්‍රාම ගිහිල්ලා. අර සිස්ටම් චේන්ජ් එක නිසා. ඉතින් එහෙම සිවුරු ඇරලා යන කට්ටියකුත් ඉන්නවා මේ දවස්වල. ඉස්සරවාගේ බිස්නස් කිරලි දැන් හරියන්නේ නැහැ කියලා වෙන්ට. ඉතින් කෙසේ නමුත් ඒ විදිහට සිවුරු ඇරලා ගියා කියලත් ආපහු අර පරණ ජීවිතේ පරණ ස්වභාවයෙන් ජීවත් වෙන්න අමාරුයි. සාමාන්‍යයෙන් නිකන් ලාස්ටිං ඩැමේජ් එකක් තියෙනවා ඒ වගේ දෙයක. එතකොට අපි හිතමු පැවිදි වෙලා ඉඳලා සිවුරු ඇරලා ගියත් ඒ කෙනා සාමාන්‍ය පසුතැවීමකින් තමයි ඉතුරු ජීවිත කාලය ගෙවන්නේ. ඒක තියෙනවා මොකද්ද එහෙම එකක් තියෙනවා. අර නිකන් අර ජයට ජීවත් වෙනවා කියන එක ඒකක් ඒ වගේ දෙයක් ඒ හිතට දරනව අඩුයි සාමාන්‍යයෙන්. මුලාව යම් පමණකට තියෙන්න එපා ඒකට. අර 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 අත්දැකීම ලැබුවට පස්සේ අඩුම ගානේ අපි තුන් අර පැවිදි වෙන්න ගිහිල්ලා අර විදිහේ කෙනෙක් අර බැරි බව අඳුන ගැනීම තුළ ඒ ලබන අත්දැකීම හෝ වේවා අවුරුදු ගාන පැවිදිලා ඉඳලා සිවුරු ඇරලා යන්නේක හෝ වේවා ඒ වගේ අවස්ථාවල අර ක්‍රියාවලිය හරහා ගිහිල්ලා එළියට එන තැනත්තා අර පරණ තැනත්තාම නෙමෙයි. එතන තියෙන මොකද්ද ඩැමේජ් එකක් තියෙනවා. ගියත් අර පරණ පුරුදු විදිහට ඒ සාමාන්‍ය ජීවිතයක් ගෙවා ගන්න අමාරුයි. ඒක නිකන් අර ක්‍රිප්ලින් ඩැමේජ් එකක් වගේ එකක් තියෙනවා. නිකන් ආබාධිත කරන වගේ ඩැමේජ් එකක් තියෙනවා. ඒක දහම විදිහට හොඳ දෙයක්. හැබැයි ලෝක සම්මතයට අනුවනේ ඔය නරක වෙන්නේ මේ ඩැමේජ් එක. දහම විදිහට හොඳ දෙයක්. එතකොට මේ යුද්ධ කරන්න හිතූ පමණින් ඒක පවා ජයගෝෂා නගන්න හේතු වෙන කාරණාවක්. මොකද හේතුව ඒ යුද්ධ කළා පරාද වුණත් ඒක වටිනා උත්සාහයක්. අර කෙනා ඒ විස්තරය ඔක්කොම කියලා දවසක කියනවා සයින්නස මට මේ බැරි බව මන් තේරුම් ගත්තා. වතුරට පැනලා පීන ගන්න උත්සාහ කරා බැරි වුණා. හැබැයි ඒක යම් කිසි විදියක ජීවිතේ වෙනස් කරන සුළු අත්දැකීමක් බවට පත් වෙනවා. ගොඩ දෙනෙක් මේ ගොඩ ඉඳගෙනම තේරුම් ගන්නවානේ නිකන් බෑ කියලා. ඒක නිකන් ඒක මං කියන්නේ ඒක නිකන් සෞතු වැඩි ඒක නේද. වතුරට පැනලා බෑ කිව්වා නම් කමක් නැහැ. ගොඩ ඉඳලාම බෑ කිව්වහම වතුර කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව ගොඩ දෙලාවට. අනිත් එක ඔය ගොඩ ඉඳලා සැලසුම් හද ඉන්න කට්ටිය අර වතුරට තල්ලු කරොත් එහෙම ඒගොල්ලෝ සමහර විට පීනුම් ක්‍රීඩාවේ දක්ෂව බවට පත් වෙන්නත් පුළුවන්. නිකන් පීනන්න පුරුදු ගන්න හොඳම විදිය තමයි ගිලෙන වතුරකට අතාරින්න ඕනි ගිහිල්ලා. එකෝ මැරිලා යනවා නැත්තම් පීනන්න පුරුදු වෙනවා. හරි බොහෝ දෙනෙක්ට පීනන්නත් පුළුවන් වෙනවා කියලා තමයි කියන්නේ. කෙසේ නමුත් ඔන්න පළවෙනි කාරණාව. දෙවනුව අන්න මොකද්ද මේ තැනත්තා මේ විදියට මේ සත් බෝධිපාක්ෂික ධර්ම වඩනවා. හරි අපි හිතමුකෝ ඒ විදිය පුහුණුවක යෙදෙනවා කියලා. මෙතනත් ඉන්නේ ඒ විදිය පුහුණුවක යෙදෙන පිරිසක්නේ. එතන මේ මොනවද මේ සත් බෝධිපාක්ෂික ධර්ම කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එතෙන්දී තියෙන්නේ සති, ධම්ම විජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඔන්න ඔය හත තමයි බෝධිපාක්ෂික බෝධියට යොමු කරවන සුළු දහම් ධර්ම විදියට හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ විදිය භාවනාවක ප්‍රතිපදාවක යෙදෙනවා. අපි ඔය කරන පුහුණුවමයි. අයි වෙන දෙයක් නැහැ. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් තියෙනවා. ඒක කියනවා මේ සිහි ඇතුව කෙනෙක් කල් ගෙවනවා. සතිනේ මුලින්ම තියෙන සිහි ඇතුව කෙනෙක් කල් ගෙවනවා. දැන් අපි හිතමු හුස්ම. හුස්ම පිළිබඳ සිහියෙන් ඉන්න උත්සාහ ගන්නවා. හුස්ම මුල මැද අග විදිහට හොඳට විමසලා බලනවා. ඒ අවධානය හුස්මටම යොමු කරනවා. මෙන්න හුස්මක් ඇතුල් වෙනවා, මෙන්න මුල, මෙන්න මැද, මෙන්න වාග, ඊට පස්සේ මෙන්න පිට වෙන හුස්ම, මෙන්න මුල, මෙන්න මැද, මෙන්න අග කියලා අර නැවත නැවත තමුන්ගේ සිහිය යොමු කරමින් නුවණෙන් විමසමින් මේ තැනැත්තා භාවනාවක ප්‍රතිපදාවක යෙදෙනවා. අනේ එතකොට ඒ පුරුදු කරන සිහිය තුළ සඳහන් කරන මොකද්ද? අන්න ධම්ම විචය. ධම්ම විචය අන්න ඒ ආරම්භ කරනා ලද සුළුව වෙනවා. මොකද හේතුව අර පුරුදු කරන සිහියම නිසා. අර විදිහට සිහියෙන් මුලමදාග හොඳට විමසනකොට ඒකම තමයි අර ධම්ම විචය ආරම්භ කරන ලද සුළුව. ඒ දහම ඒ දෙවැනි බෝධිපාක්ෂික ධර්මය වැඩෙන ක්‍රමවේදී. ඊට පස්සේ කියනවා අන්න දැන් සිහියෙන් මේ විදිහට නැවත නැවත මේ විදිහට විමසනකොට මේ විදිහට පරීක්ෂා කරනකොට ඒකම තමයි යාගේ වීරිය බවට පත් වෙන්නේ. එක හුස්මක් බලලා නවත්තන්නේ නැහැනේ. එකක් බලනවා, දෙකක් බලනවා, තුනක් බලනවා, හතරක් බලනවා, නැවත නැවත මේ විදිහට මුලමදාග හොඳට පරීක්ෂා කරන සුළුව නැවත නැවත හුස්ම බලනවා කියන්නේ ලොකු වීරයක්. පැයක් සක්මන් කරනවා කියන්නේ ලොකු වීරයක්. අන්න මොකද වෙන්නේ? එතකොට ඒ කරන පුහුණුව තමයි එයාගේ වීරය බවට පත් වෙන්නේ. ඉතින් අපි හිතමු මේ විදිහට හොඳට හුස්මේ මුලමදාග බලා ගන්න පුළුවන් වුණා. හුස්මත් එක්ක වැඩි වේලාවක් ඉන්න පුළුවන් වුණා. අර කරන ලද දේවල් වල අනුග්‍රහයෙන්. එතකොට මොකද වෙන්නේ? අන්න පීතියක් උපදිනවා. මේ කය පිනා යනවා. මේ විදිහට නිකන් ඇඟ සැහැල්ලු වෙනවා. මේ විදිහේ වෙනසක් පරිවර්තනයක් දකින්න පුළුවන්. හරි. මේ කරන ලද පුහුණුවේ අනුග්‍රහයෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. අන්න පීති. ඊට පස්සේ පීතිය ටිකක් සමතේ වෙලා සමනේ වෙලා ගිහිල්ලා අනේ යම් කිසි විදියක පස්සද්ධියක්. ඊට පස්සේ ඒක තව කාලයක් කරගෙන යනකොට සමාධිමත් ස්වභාවයක්. ඒ සමාධිය තුලින් මතුවෙන උපේක්ෂාවක්. ඉතින් ඔන්න ඔය විදියට පෙන්වන්න පුළුවන් මේ කරන පුහුණුවම කොහොමද මේ හත දිහාවට ඉදිර පැතිර යන්නේ කියලා. ඉතින් කොහොම හරි මෙන්න මේ පුහුණුවේ යෙදෙනවා. පුහුණුවේ යෙදෙනවා. එතකොට මොකද නැගෙන ජයඝෝෂාව? අන්න මේ මාරයා සමග යුද්ධ කරනවා මේ දැනත්තා. මේ යුද්ධෙට බැහැලා ඉන්නේ, මේ යුද්ධ වදිනවා කියලා තමයි ඔන්න දෙවනි ජයඝෝෂාව නැගෙන්නේ. හරිද? එතකොට සාමාන්‍ය ඒකේ යෙදෙන පිරිසක් මෙතන බොහෝ පිරිසක් ඉන්නවනේ පැවිද්ද නොවුනත්. එතකොට ඒගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේ යුද්ධ කිරීම කොච්චරනම් වෙහෙස පීඩාවක් දනවනවද. මේ යුද වැදීම මේ විදිහට සක්මන් පරියංක වැදිනදා ජීවිතයේ විදිහට මේ භවනාවක ප්‍රතිපදාවක යෙදීම කොච්චර උත්සාහයෙන් කළ යුතු දෙයක්ද, කොච්චර පවත්ව ගන්න අමාරුද කියලා කෙනෙක්ට දැක දැනගන්න පුළුවන්. සමහර වෙලාවට සක්මනක පරියංකික වුණත් ඒ පැය ගෙවනවා කියන එක කොච්චර වෙහෙසක්ද, විනාඩි 45ක් ගෙවනවා කියන එක කොච්චර වෙහෙසක්ද කියලා දැක දැනගන්න පුළුවන් නේද? අර හිතවිලි ඇවිස්සලා හිත ඇවිස්සලා විකාර වෙලා එනකොට මේ විදිහේ යම් කිසි විදියක පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒක දරා ගැනීම ලේසි නෑ. අන්න මේ යුද්ධෙට බට තැනැත්තට තේරෙනවා මේ යුද වැදීම කොච්චර අමාරුද කියලා. මේ විදිහේ පුහුණුවක දිගට යෙදීම කොච්චර අමාරුද කියලා. ඉතින් ඒකත් ඉතින් මේ ජයඝෝෂා ලබන්න, ප්‍රීතිඝෝෂා ලබන්න හේතු කාරණාවක්. මේ බැසගත්ත එක අතාරින්නේ නැතුව ඉන්නවා. සාමාන්‍ය ඔය පැවිද්දෙට උනත් සාමාන්‍ය පැවිදි වෙලා නිකන් ඒ කඩයිම් කාලවදි මතුවලා එනවා. පළවෙනි කඩයිම විදිහට අපිට පෙන්වන්නේ සාමාන්‍ය ඔය පැවිදි වෙලා අවුරුදු 3ක් වගේ වෙන කාලේ, වස් දෙකක් තුනක් වගේ වෙන කාලේ ඔන්න ඔය වගේ අවධිය. ඒක නිකන් අමුතු නිකන් අවධියක්. අර නිකන් අර ලොකු එනර්ජි එකකින් එයා එන්නේ. එනර්ජි එකකින් එනකොට එයා ආපු එනර්ජි එකේ ක්‍රියාවලිය දිගට පවත්වන්න පුළුවන්ද කියන අර දැඟලිල්ල මේක දිහාවට යොමු කරන්න පුළුවන්ද කියන එක, මේ එනර්ජි එක චැනලින් ෆනලින් කරන්න පුළුවන්ද කියන එක පරීක්ෂා වෙන අවස්ථාවක් අවදියක් කියලා දලා අදහසක් කිව්ව හැකේදී. හරි. සාමාන්‍ය අර දෙගොඩ තලා යන වතුර විදුලි බලය හදන්න හිතුවට හරියන්නේ නැති ප්‍රශ්න මතුවෙනවා. අන්න එක අවදියක්. ඊට පස්සේ තව අවදියක් එනවා නිකන් සාමාන්‍ය වස් 6 7 වගේ වෙනකොට. මමත් ඉන්නේ දෙවනිම හරිය තමයි. ඒක අර අච්චර ඕලාරික නෑ. අච්චර නිකන් යම් කිසි විදියක නිකන් ශක්තිය නිකන් දෙගොඩ තලා යන වතුර වගේ නිකන් කැළඹිලි සහගත නෑ. නමුත් අමුතු වෙනස් විදිහක අවධියක් තමයි මේ දෙවනි කී අවධිය. එතකොට ඒ අවධිය කොහොමද දරාගන්නේ කියන එකත් ඉතින් විමසලා බැලිය යුතුයි. ඉතින් ඔන්නෝ විදිහට මේ දිගට දිගට යෙදෙන කෙනෙක්ට, අපි හිතමු නිතිපතා බණ භාවනාවක් විදිහට කරන කෙනෙක්ට හෝ අර විදිහේ පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක්ට උනත් යම් කිසි විදිහක අර අමුතු පරීක්ෂා වෙන අවදි, යුද බිමේ පරාජය වෙන්න හේතු වෙන අවදි ඉදිරිපත් වෙලා එන්න පුළුවන්. සාමාන්‍ය පහුගිය දවසක ඔය රිසර්ච් එකක මේ තොරතුරු වගේක් හම්බුණා. එතන සඳහන් වෙනවා සාම මේ තනිකඩ ජීවිතයක් මේ විදිහ අපි හිතමුකෝ පැවිදි ජීවිතයක්. පැවිදි ජීවිතයක් ගැනම නන්නේ මේ එතන කියන්නේ, තනිකඩ ජීවිතයක් ගැන කියන්නේ. සාමාන්‍ය විදිහේ ජීවිතයක් ගෙවන කෙනෙක්ට අර බයිපෝලර් එපිසෝඩ් එකක් වගේ ට්‍රිගර් වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා යම් තොරතුරක් ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට බයිපෝලර් එපිසෝඩ් එකක් ට්‍රිගර් වෙන්න පුළුවන් අනිත් කට්ටියටත්. නමුත් මේගොල්ලෝ වැඩි රිස්ක් එකක, හයි රිස්ක් එකක ඉන්නවා කියලා තමයි කියන්නේ. සාමාන්‍ය ගත්තොත් ඔය හොඳට ගිහි ජීවිත ගෙවමින්, රැකිරක්ෂා කරමින්, වැඩ කටයුතු කරගෙන ඉඳපු කට්ටිය වුණත් මේක තාම ඔය විදිහේ පිස්සු හිටපු ගමන් තද වෙන ගති දකින්න පුළුවන්. ඒ හේතුව තමයි අන්න අර පරීක්ෂාවට, අර ගිහි ජීවිතයක තියෙන පරීක්ෂාවට වැඩි වෙනස් විදිහක පරීක්ෂාවක් තමයි මේ තුල තියෙන්නේ. මේක නිකන් ඉමෝෂනලි කැඩෙන්න පුළුවන් දුර්වලම තැනින් තමයි බර දාලා අල්ලන්නේ. එතකොට අර ඒ විදිහේ මානසික රෝගී ස්වභාවයකට උනත් ලක්වෙන්න ඉඩකඩ හේතු කාරණා තියෙනවා. සාමාන්‍ය වගේ කට්ටිය දැකලත් තියෙනවා අපි මේ ගිහි ජීවිතවල බොහොම නිකන් විවේකීව, බොහොම නිකන් අර වෙන කෙනෙක්ට හොංකන් දීලා කතා බහ කළා මේ වගේ වැඩ කටයුතු කරන්න පුළුවන් මිනිස්සු. හැබැයි අර පැවිදි වුණානේ ඊට පස්සේ නිකන් මූතු නිකන් පිස්සුවක් මතුවෙලා එනවා, හැමෝටම ද්වේෂ කරනවා, කීයට කැඳ කෙනෙක්ගේ කිසි දෙයක වචනයක අහන්න සූදානම් නැහැ. අර තමුන්ගේම මරිකම ලොකු වෙලා ආපු මොකද්දෝ ගතියක් තියෙනවා. මේ මොකද ඒ අර පරීක්ෂා වෙනකොට ඒ කඩල යන්නේ දුර්වලම තැනින්. සමහර වෙලාවට මෙච්චර කාලේ ඒ දුර්වල තැන පරීක්ෂා වුණෙත් නැහැ. ඒකට එහෙම ලොකු ප්‍රෙෂර් එකක් ආවෙත් නැහැ. හරි, එහෙම දෙයක් දකින්න පුළුවන්. අර ලිංගිකත්වය වගේ දෙයකින් ලැබෙන ඒ ආවරණේ නැතිව ගියාම, අර ස්වයං වින්දනය වගේ දේවල් තහනම් වුණාම, අන්න එතකොට කොහොමද මේ තැනත්තාගේ මානසික සමබරතාවය රැඳෙන්නේ කියන එක අමුතුම පරීක්ෂාවක්. ඒක තමයි හරිම මන්තරේ වදින්නේ උපසම්පදාවේදී තමයි. උපසම්පදාවේදී තමයි වැඩි කොක්කෝම තහනම් වෙන්නේ. ඒ තහනම් වුණාට පස්සේ අන්න හරිම දැනෙන් අල්ලෙනවා. මිරිකලම අල්ලනවා. අල්ලුවාම සියන පිස්සු ටික ඔක්කොම පිට දාන්න පටන් ගන්නවා. අර රාගයට බරව ඉඳිය තැනත්ත ද්වේෂයට බර දැනත් තිබ්බවට පත් වෙනවා. ඇයි? අර කඩන්න බැරි මිදි. ඒක තමයි තියෙන්නේ එතන. කඩන්න බැරි මිදි. හරි. ඉතින් ඔන්න ඔය විදිහට දකින්න පුළුවන්. පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා, මොකද්ද මේ 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 මොකක් හරි මේ නිකන් කොහෙන් හරි හොයාගත් එකක් නිකන් මේ ස්ත්‍රීන් ගැන යම් කිසි නිකන් ද්වේෂ සහගතව, එහෙම නැත්නම් නිකන් යම් කිසි දෙයක නිකන් එපා කරපු අදහසකින් කියන ප්‍රකාශයක්. එහෙම ගුවාම ඉතින් මං කෝ හිතේ අමාරුවට කියන කතානේ, නැති නැති කමට අහේනියට කියන කතාව ඉතින්. හරි, එහෙම ද්වේෂයක් හදාගන්න හේතුවක් නැහැ. ඒ ද්වේෂය හැදෙන්නේ මොකද? අර ද්වේෂය හැදෙන්නේ අර අර ප්‍රේමෙම තමයි අනිත් පැත්තට යන්නේ, අර රාගෙම තමයි අනිත් පැත්තට යන්නේ. කඩන්න බැරි මිදි වුණාම තමයි ද්වේෂය වෙන්නේ උතන. හරි, ඒක තමයි වෙලා තියෙන්නේ. නැත්තම් කවුරුත් මිනිස්සුයෝනේ, කාත් එක්කත් ගනුදෙනු කරලා ඉන්න බැරි කමක් නැහැ. බැරිකම තියෙන්නේ කොහෙද? අර ඇතුළත තමයි තියෙන්නේ. ඇතුළත තිය ඇදිලා තියෙන කොක්ක තමයි බැරිකම. ඉතින් මේ විදිහ දේවල් දැක දැනගන්න පුළුවන්. මේ විදිහට යෙදිලා ගත කරන කෙනෙක්ට තමයි මේ දේවල් දක දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඒ විදිහේ යුද්ධයට බැහැලා අපිතමු සටන් කරල පැරදුනත් පරාද වෙන්න පුළුවන්. පරාදවීම අපිට වලක්වන්න බැහැ. ඒක අනුකම්පා කටයුතු අවස්ථාවක් සාමාන්‍යයෙන්. කියන අපි තමකෝ පැවිදිලා ඉන්න කෙනෙක් සිවුරු ඇරලා යනවා කියන එක. එයාට ඒක දරා ගන්න බැරි හින්දානේ ආ යන්නේ. එහෙම අනේක නම්බුයි හැබැයි. මේ ඇතුලේ ඉඳගෙන පිස්සු කෙලිනවට වැඩිය යන්නේක නම්බුයි. යනකොට කියන වචනෙකුත් කියනවා. කියන්නේ මොකද්ද මේ එක ඇඳක තනි ඇඳක තනි ඇඳක සැතපීලා තනි වේලෙන් යැපිලා මට ඉන්න බෑ කියලා. ඔක තමයි කියන කතාව. ඔය දෙකේ අමුතු සම්බන්ධයක්ත් තියෙනවා. තනි ඇඳක සැතපීම සහ අර ආහාරය කියන එක උනත් තනි වේලකින් යැපීම කියන එක. මේ දෙකම සම්බන්ධයි. සාමාන්‍ය ආහාරය උනත් හරියට විඳින්න නම් ඒක නිකන් ඒකේ තියෙන්න ඕනේ මොකද්ද? ආදරය මුසු වෙන්න ඕනේ නේද? එහෙම දෙයක් තියෙනවනේ නැත්තම් ඔය ආමාන්‍ය නිකන් ආහාර නෙමෙයි උතන තියෙන්නේ. ඊට වැඩිය මොකද්ද ඔය එකක් තියෙනවා. ඒකනේ අර අර වලලු දැමු අතකින් හදපු ආහාර රහයි කියලා කියන්නේ සමහරු. එමත් කියනවනේ. හැබැයි පිරිමි කට්ටියට වැඩි රහට වෙනවා ඔය කෝකියෝ එහෙම. කෙසේ නමුත් ඒ ආහාරයයි ඔය තනි ඇඳක සැතපීමයි ඔය දෙකේ අමුතු සම්බන්ධිකුත් තියෙනවා. අර කවුද ආහාර වේලක් ඉවලු හරි රහයිලු. ඉතින් ඇවලු මේ මොකද්ද මේ රහස කියලා. මොකද්ද රහස? එච්චර මේ රස වෙන්න ආදරේද කියලා ඇහුවලු. මම මෙහෙම රහසිගත දෙයක් මිශ්‍ර කරනකොහම ආදරේද කියලා ඇහුවලු. නෑ උඹල කඩ කිව්වලු. උඹල කඩ ටිකක් ලියලා දැම්මොත් එළවලුකට හරි කමක් නෑ. අන්න රහයි. උඹල කඩ තමයි මිශ්‍ර කරලා දෙන්නේ බලනකොට ආදරේ නෙමෙයි. කෙසේ නමුත් ඔන්න තනි ඇඳක සැතපෙනවා තනි වේලෙන් යැපෙනවා කියන ඔය දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට ඒක බෑ කියලා තමයි යන්නේ. ඉතින් ඒ විදිහේ බෑ කියලා යාමක් නම්බුයි. ඒ විදිහේ බෑ කියලා යාමක් අපි අනුකම්පා කටයුතුයි. තේරුම් ගත යුතුයි විවෘතව මේක මේ ගොඩේ ඉඳගෙන ඔය කතන්දර කියන එක ලේසි. සිවුරු ඇල්ලා ඉන්නේ කෙනෙක්ට හීරලුවා කියන එක ලේසි. නමුත් තමුන් කළ බලන්න ඕනේ ඒකේ රඟේ. ඉතින් ඒක නිසා ඒ වගේ අවස්ථාවල යුද්ධෙන් පරදිනොම් පරදුනාට මොකද ඒ යුද්ධ කළානේ පරදිලා තියෙන්නේ. යුද්ධ කළා පරදීම තුල එතනත්ත දෙපාරක් සාදුකාර ලැබලා ජයගෝෂ ලැබලා. හරි ඊට පස්සේ අපි හිතමු තුන්වෙනි ජයගෝෂාව. තුන්වෙනි ජයගෝෂාව අතර මරගත්තාම ඒක ගොඩාක් දුරට නිකන් මේ කොහොමද ඒ කියන්නේ නිකන් මේකේ යෙදිලා ඉඳීම තුල ලබන එකක්. දැන් රහත් බවක් පිළිබඳනේ කියන්නේ මේ තැනත මේ යුද්ධේ දිනුවා කියන අදහසෙන් තමයි ඒක ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ දිනීම කියන එක නිකන් තටමලා දඟලලා ගන්නත් බෑ. ඒක බොහොම පැහැදිලි. මේ දේ ලබා ගන්න තියෙන්නේ වෙනස් විදිහක යම් කිසි ක්‍රමවේදයක්. මොකද්ද ක්‍රමවේදය? මේ පුහුණුවේ ප්‍රතිපදාවේ යෙදෙමින් කල් ගෙවනවා. තමුන්ට හැකි කොටස සිද්ධ කරනවා. නිතිපතා සක්මනක් පරියන්කයක් ඒ විදිහට පුහුණු වෙනවා. යම් කිසි විදියක සීලයක පිළිපදලා ඉන්නවා. දහමට නැඹුරුව කටයුතු කරනවා. එහෙම කාලයක් තිස්සේ තමන් අවශ්‍ය දේ සිද්ධ කරමින් කල් ගෙවීම තුළ අනේ යම් කිසි විදියක මේක නිකන් මුදුන්පත් වීමක් වගේ දෙයක් තමයි මේ තුන්වෙනි ධ්‍යායඝෝෂාව. ඒක තටමලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙනුවට නිකන් අපි හිතමු ගහක් හිටෝලා ඒ ගහට අවශ්‍ය පෝර, වතුර, ඉරේලිය ඒ අවශ්‍ය දේවල් ටික ලං කරලා දෙමින් කාලයක් තිස්සේ කල් ගෙවන්න ඕනේ. අපි හිතමු සති කිහිපයක්, මාස කිහිපයක් ඒ විදිහේ සාත්තුවක් කරන්න ඕනේ. ඒකේ අනුග්‍රහයක් විදිහට තමයි අර ගහේ වර්ධනයක්, මල්පල ගැන්වීමක් දකින්න තියෙන්නේ. අපි තැටමුවට බෑනේ සමහරු ගස් හිටෝලා මේ කොළ එළියට අදින්න උත්සාහ කරනවා. මමත් මේ දවස්වල ওই භාවනා ශාලාව අයිනේ ගහක් හිටවගෙන ඉන්නවා හෙවණට. ඒකනම් හැබැයි අපි මේ මොකද්ද නිකන් ටිකක් ලොකු වෙච්ච ගහක් ගලවගෙන ගිහිල්ලා තමයි එතන හිටෙව්වේ. කැලේ ගස් හිටවන ප්‍රොජෙක්ට් එක. ඉතින් කෙසේ නමුත් මේ හිටෙව්වට මොකද අවශ්‍ය සංග්‍රහයත් කරා වතුරක් දැම්මා. වැස්සෙනුත් සෑහෙන අනුග්‍රහයක් වුණා මාසයක් හමාරක් තිස්සේ. තාම හැදෙන පාටක් නැහැ. හැදෙන පාටක් නැහැ, මැරෙන පාටක්කුත් නැහැ. නිකන් දෙක අතර මැද දෝලනේ වී තියෙනවා. ඉතින් උදේ හවහව උතලින් යන ගම ඕක දිහා බලාගෙන ගියාට ඉතින් ඕකේ කොළ දාන්නේ නැහනේ. මහලු කැක්කමක් වෙලා තියෙන්නේ දැන් එතනින් හැමදාම යවෙනවා. උදේ හවහ දෙ තුන් පාරක් යනකොට මේක දිහා බැලෙනවා. තාමත් නැහැ කිකිය බල බල යනවා. ඒක මහා ඔලු කැක්කමක් බවට පත් වෙනවා ටික දවසකින්. ඒක නිසා ඔය ගහ දිහා බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රමවේදය. අවශ්‍ය ටික කරලා බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් වෙන පාරක්වත් හොයාගන්න බලන්න ඕනේ යන්න. දැන් මොකද හේතුව අතනින් ගියොත් ඒක දිහා බලනවා. වෙන පාරකින්වත් ගියා නම් එතකොට පේන්නේ නැහෙනි. අවශ්‍ය ටික යෙදිලා තියෙන්නේ. වතුර දාන්න එක්කෙනෙක් පොයින්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අවුවරියනවා. අවශ්‍ය ටික තියෙනවා. හැබැයි හැදෙන්නේ නැහැ නේ මේක. හැදෙන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ අමුතු කතන්දරයක් මෙතනක් තියෙන්නේ. මේකේ අවශ්‍ය ටික තියෙනවා. අර ගහ හැදෙයි කියලා බලාපොරොත්තුවක් නැති වෙනකම්ම මේ වැඩේට අනුග්‍රහ කළ යුතුයි. නැවත නැවත සක්මනක් පරියන්කයක් විදිහට, එදිනදා ජීවිතයේ විදිහට, සීලයක් විදිහට, මේ නැඹුරුව සහිතව ප්‍රතිඵල අපේක්ෂාවක් නැති වෙනකන්, ගහ හැදෙයි කියලා අපේක්ෂාවක් නැති වෙනකන් කරගෙන යාම තුල මෙන්න මේ දේ මුදුන්පත් වෙනවා. මේ මුදුන්පත් වීම තමයි මේ තෙවැනි ජයගෝෂාව. ඒක ඉතින් ටිකක් අමුතු විදියක වැඩක්. ඒක තටමලා ගන්න බැරි බව ගොඩ දෙනෙට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ කරන්න පුළුවන් කියලා. දඟල ලබා තටමලා උත්සාහ කරීම හොඳයි. කරලා බලන්නකො. කළාට එහෙම ලැබෙන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ඒ පුහුණුවේ යෙදීම තුළ සුදුසු කාලයේදී අර විදියට කොළ වැඩෙනවා. සුදුසු කාලයේදී අර විදියට මල්පල ගැන්වෙනවා. ඒක තමයි වැඩේ. ඒ සඳහා අවශ්‍ය අනුග්‍රහය කරමින් කල් ගෙවනවා. ඔකට කියන්නේ කුකුළු ගඳ ගස්සනවා කියලා බුදුරජාණන් වහන්සේගේ උපමාව. කිකිලියෙක් බිත්තර ටිකක් දාලා කුකුළු ගඳ ගස්සනවා. ඒ කියන්නේ රකින්නවා. ඒ මනාව කුකුළු ගඳ ගැස්සිය යුතුයි කියලා තමයි කියන්නේ. කියන්නේ අර රැකලා 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 නිකන් බිත්තර වල ගඳසාරේ හොඳට තියෙන්න ඕනේ. උණුසුම හොඳට තියෙන්න ඕනේ. ඒ මනාව කුකුළු ගඳ ගස්සන්න ඕනේ. එතකොට ඒ ගැස්සීම තුල අන්න පැටවු නික්මෙනව දවසක. එතනම හරි ලස්සනට පේනවා. කෙකිලියේ බිත්තර දානවා. බිත්තර දාලා රකින්න නැතුව ඉන්නවා. නික්මිලා පැටවු වෙයි කියලා අපේක්ෂා කරනවා. ඒක වෙනවද මහණෙනි? නැත. දෙවනුවට තව කෙකිලියේ බිත්තර දානවා. භාගයක් රකින්නවා. නික්මිලා පැටවු වෙයි කියලා අපේක්ෂා කරනවා. එනවද? නැත. අන්න තෙවනි කෙකිලිය ගැන කියනවා. එයා රකින්නවා. බොක්කෙම්ම. හරිද? කුකුළු ගඳ ගස්සනවා නියමාකාරයෙන්. එයා තුළ අපේක්ෂාවක් නැහැ අර විදිහට පැටවු නික්මෙයි කියලා. හැබැයි සුදුසු කාලයේදී නික්මෙනවාම තමයි කියලා කියනවා. අන්න ඒ විදිහේ තුන්වැන්නෙක් විදිහට කුකුළු ගඳ ගස්සවන්න පුළුවන් නම් අර ගහ කොළ දායි කියලා අපේක්ෂාවක් නැතුව ඉන්න පුළුවන් නම් ඒ තුල දවසක මල්පල ගැන්වෙනවා. අර බිත්තර පිපිරිලා පැටවු නික්මෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සනාථ කරලා අපිට කියනවා. එතන මේ තුන්වෙනි ජයගෝෂාව කියන එක ටිකක් වෙනස්ම විදිහක යුද්ධයක් හටනක්. අර විදිහට දඟලලා කරලා වෙහෙස මහන්සිලා කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. වෙහෙසක් නැතුවත් නොයි. නමුත් මොකද්දෝ දෙයක් නිතිපතා කිරීම තුළ, අපේක්ෂා රහිතව කිරීම තුළ ලැබෙන ප්‍රතිඵලයක්, මල්පල ගැන්වීමක් කියලා අපිට කිව්ව හැකි. අනේ අවස්ථාවේදීත් මේ තැනැත්තා මේ හටන දිනුවා, මාරයා සමග යුද්ධ කළ දිනුවා කියලා අන්න දෙවිවරු ජයගෝෂා පීතිගෝෂා නගන බව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එතකොට ඇත්තටම මේ දෙවිවරු කියන වචනේ කිව්වහම අපිට සාමාන්‍ය නිකන් දිව්‍ය ලෝකයේ දෙවිවරු විතරයි ගොඩක් කාලවලට කල්පනා වෙන්නේ. නමුත් මේ දේව කියන වචනේ ගත්තාම මනසෙන් යම් පමණකට උසස් අපි හිතමු ඔය ප්‍රතිපදාවට දහමට නැඹුරු වෙච්ච කෙනෙක් වුණත් එයා ඒ දී දෙයක් වඩාගෙන තියනවා නම් මේ දේව කියන શબ્දේ ආටුණත් යොදන්න පුළුවන්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේත් මේ කරන්නේ හරියට නිකන් ඒ විදිහේ ජයගෝෂා කිරීමක් වගේ. අන්න බුදුරේකුත් අන්න මනස ඒ විදිහට උසස් ඉහළම මට්ටමට අරන් ගියපු කෙනෙක්. එතකොට අන්න බුදුරජාණන් වහන්සේත් නිකන් අපිට චිය කරනවා වගේ මේ ජයගෝෂා කරනවා. මෙන්න මේ විදිහේ මාරයා සමග යුද වදින්න හිතුවා. මාරයා සමග යුද වැදුනා. මාරයා සමග යුද වැදිලා දිනුවා කියලා මෙන්න මේ විදිහේ අවස්ථා තුනක ජයගෝෂාවක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහ අදහසකින් අද දවසේ කතා බහ අපි අවසන් කරමු. අපි අපිටත් මේ විදිහේ යුද්ධයකට බැස ගන්න හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අපගේ ගෞරවනීය පූජනීය ධම්මකසල් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ කාලයක් පටන් කරගෙන එනව මේ මහා සත්ක්‍රියාව වෙනුවෙන් ඔබ සියලු දෙනාගේම මහ විශාල භක්තියක්. ඒ වගේම අද දවසේ ඔබ වහන්සේ වෙහෙස මහන්සි නොබලා අපගේ අනුකම්පාවෙන් ප්‍රථම භාගයේ වන කමඨාන් වාර්තාවලට පිළිතුරු සැපීමත් විස්තර සැපීමත් කර දෙනු ලැබුවා. ඒ වගේම දෙවනි භාගයේ වන ධර්ම දේශනා කටයුත්ත ඉතාම පැහැදිලි ලෙසින් ඒ සද්ධර්මයේ ප්‍රණීත ලෙසින් අපට අපි උනන්දු කරන සුළු ලෙසින් සිද්ධ කරන ලැබුවා. ඒ වෙනුවෙන් අප සියලු දෙනාම රැස් කරගත්තා වූ ඒ සියලු පුණ්‍ය කර්මය ඔබ වහන්සේට කෘතඥ පූර්ව දෙපා නමද මේ අවස්ථාවේ පුද කරන අතර ඔබ වහන්සේට අපට මේ අවස්ථාව සලසා දෙන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සංවිධායක පිරිසට මේ පුණ්‍ය කර්මයේ හේතුවෙන් අමා මහ නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා.
සාදු සාදු. හොඳයි, එහෙමනම් අපි වන්දනා කරලා අවසන් කරමු.
එහෙමයි අවසරයි ස්වාමීන්. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛේ හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්වේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛේ හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වද්දಂತಿ අයවන්නෝ සුඛං බලං. ආයර ආෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිචතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සපත්තේ හැමදෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.